මිතන අපේ හාමුදුරන් වහන්සේකින් දැන ගන්නට ලැබුණා ඔබ සියලු දෙනාම මීට පෙර ගිලම්පස පූජාව පැවැත්වීමේදී පන්සිල් සමාදන් වුණයි කියලා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් කාලය වැයනකොට ධර්ම දේශනාව ආරම්භ කරමු. නැවත වතාවක් සියලු දෙනාම සාදුකාර දීලා නමස්කාරය කියනවා. නමස්කාරය කියන තුන් වතාවක් සමන්ත දෙපාර්ශවයේම ඒ වගේම සංක මාත්මාගේ නෝනා මාත්මගේ දෙපාර්ශවයේම ජීවත්ව සිටිනා වූ මෑණිවරුන්ට, පියවරුන්ට, ඥාති හිතයිසීන්ට ඔබට සිත සාන්තිය පිණසයි මේ පින්කම අද මේ උතුම් ධර්ම දේශනා පුණ්‍ය කර්මය අද මේ විදියට මේ විහාරස්ථානයේදී මේ පුණ්‍ය භූමියේදී සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සබ්බ දාන ධම්ම දානං ජිනාති. හැම දානයකටම වැඩි උතුම් ධර්ම දානය. ඒකට හේතුව තමයි බණක් කියනකොට එයින් ලැබෙන සතුට, සන්තෝෂය, ඒ වගේම මේ සංසාර ගමනේදී ඔබට අවබෝධ කරගන්න හැකි පාඩම් ඉගෙනගත යුතු ධර්ම කරුණු ඉගෙන ගන්නට ලැබීම, ඒ වගේම ඔබගේ ධර්ම මාර්ගය සර්ව සම්පූර්ණ කර ගැනීමට, වැඩි දියුණු කර ගැනීමට, දහම් දොරටුව විවෘත කර ගැනීමෙන් සත්‍ය අවබෝධය පිණිස ගමන් කිරීමටත් හැකියාව ලැබෙන නිසා ඒ වගේ පින්කමක් ආය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේම නැහැ ඔබ ඒ නොකළා නම්. ඉතින් ඒ නිසා තමයි සබ්බ දාන ධම්ම දාන ජිනාති කියන ධර්ම පාඩය සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙන්නේ. ඉතින් අද අපි දන්නවා සංකමාත්මනා මහත්මත් අපේ නාමතුක කිව්වා වගේම මමත් අවුරුදු දැන් 4ක කාල සීමාවක් තුළදී 4ක 5කට ආසන්න කාල සීමාවක් තුළ මේ හුස්ටන් බෞද්ධ විහාරයට එනවා යනවා. මෙහි සිද්ධ වෙන සෑම පින්කමකදීම මේ දෙපළේදී මුහුණ දකින්නට ලැබෙනවා දාම් පාසලේදී. ඉතින් බෞද්ධයන් හැටියට අපි විසින් කරන යුතුකම් තමයි ඒ සිද්ධ කරන්නේ බෞද්ධ සමාජයට, ඒ වගේම අපේ තරුණ අපේ දූ දරුවන්ට, ඒ වගේම මහා සංඝරත්නයට කරන්නා වූ යුතුකම් තමයි සිද්ධ කරන්නේ. ඔබ සමත් මේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවන් ආරක්ෂා කරගනිමින්, ඒ වගේම හාමුදුරුවන්ට අපෝපස්ථාන කරගනිමින්, මේ පන්සල් වැඩි දියුණු කරගනිමින්, පන්සලේ කෙරෙන්නා වූ ධාර්මික, ආධ්‍යාත්මික සහ සමාජ සේවා කටයුතු වලට සහභාගී වෙමින් ඔබ සමත් මේ සිද්ධ කරන්නේ උතුම් යුතුකම් ධර්මයෙන්. අදත් සිදුවන්නේ ඒ වගේ යුතුකමක්. ඒ නිසා අපි පළමුවෙන්ම මේන් ලබා ගන්නා වූ පින් ධර්මය ශ්‍රවණය කිරීම, අද දවසේ සිද්ධ කරන්නා වූ මේ පුණ්‍ය කර්මයන්ගේ ලබා ගන්නා වූ සීලම් කුසල ධර්මයන් සංඝ මහත්මයාටත් නෝනා මහත්මියටත් හිරන්ය තාරා උදාරා දරුවන් තුන්දෙනි ඒ තුන්දෙනාගේ අභිවෘද්ධිය උදෙසා දෙමාපියන්ට ආශිර්වාද පිණිස හේතු භූත වේවා, වාසනා වේවා. අද මේ සිද්ධ කරන්නා වූ ධර්ම දේශනය ඔබට දහම් දොරටුවක් බවටම පත් වේවා කියලා විසාදු කියලා ප්‍රාර්ථනා කරගනිමි. ධර්මස්රණ සූදානම් වෙමු. පින්වතුනි, අපි ඕනෑම ධර්ම දේශකයන්න් වහන්සේ නමක් ධර්ම දේශනයට පෙර ඔබට කරුණු කීපයක් මතක් කරනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන් මේ වගේ විහාරස්ථානවල ඔබට නිතරම ධර්ම කාරණා පිළිබඳ අහන්න දකින්න ලැබෙන තැන්. ඒ වගේ පුණ්‍ය භූමි. දැන් ස්වල්ප මොහොතකට තමයි සූත්‍ර පිළිබඳ දේශනාවක් පැවැත්වුණා අපේ මහාචාර්ය රාහුල හඳුන් වහන්සේ විසින්. එතකොට ඔබ නිතරම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනා විවිධ ආකාරයෙන්, විවිධ කෝණවලින්, විවිධ මානවලින් ඔබට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ අහන්න දකින්න ලැබෙන ඔබට සමහරක් වෙලාවට අද මේ මම දේශනා කරන ධර්ම දේශනාව සමහරට අලුත් එකක් වෙන්නටත් පුළුවන්. සමහරක් වෙලාවට ඔබ ඇසු දහම් පණිවිඩයක් වෙන්නටත් පුළුවන්, ධර්ම කාරණාවක් වෙන්නටත් පුළුවන්. ඒ හේතු නිසා ඔබගේ උපකලී බව නැති කර ගැනීම සඳහා අපේ හාමුදුරුවෝ ධර්ම දේශනාවට මාත්‍රි කාරණා කීපයක් පිළිබඳව ඔබට මතක් කරනවා. ඒ තමයි ඔබ දහමක් ඔබ ඕනතරම් ධර්මය ශ්‍රවණය කරන්නට ඇති මේ ජීවිත කාල සීමාව තුළදී ධර්ම දේශනා සිද්ධ වෙන තැන්වලට ඔබ ගිහිල්ලා ඇති. ඒ යනකොට අපේ හාමුදුරුවෝ දේශනා කරන විශේෂ මාතෘකා, අපේ තියෙන විශේෂ මාතෘකා දේශනා කරන්නට. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථානවලදී එක එක පුජ්‍යලයන් අරමුණු කරගෙන දේශනා කරපු ධර්ම දේශනාවල ඔබ අරමුණු කරගෙන නැත්නම් අද මේ නූතන සමාජය තුළදී ජීවත් වෙන අපේ බෞද්ධ පින්තුන්ට යහපත් වන ආකාරයෙන්, වැඩදායක වෙන ආකාරයෙන් මාතෘකා තෝරාගෙන ඔබට ධර්මය දේශනා කරනවා. එතකොට ඒ අහන ධර්මය ඔබට සමාජයට ඒකාකාරී වෙන්නට පුළුවන්, ඇහු ධර්මයක් වෙන්නට පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ඔබට හිතෙන්නට පුළුවන් මම මේ අහපු බණක් ආයෙමකටද මේ අහන්නේ කියලා හිතෙන්නට පුළුවන්. එතකොට සමහරකට අලුත් බණක් වෙන්නට පුළුවන්, ඔබ නොඇසු දෙයක් වෙන්නටත් පුළුවන්. එතකොට ඔබ බණ අහනකොට ඇසු දෙයක් නම් ඔබ පුළුවන් තරම් ඒ දේට නැවත කන් යොමු කරලා ඔබට පැහැදිලි නොවිච්ච තැනක් තිබෙනවා නම් ඒ පැහැදිලි නොවිච්ච තැන් හොඳට පැහැදිලි කරගෙන ඔබගේ ධර්මාවබෝධය වැඩි කරගන්නට පුළුවන්. නොඇසු දහමක් ඔබ අහනවා නම් ඔබගේ අලුත් දේශනයක් තුළින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්. මේ සංසාර ගමනේ පැවැත්ම පිළිබඳව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍යයට යන ගමන් මඟ කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්. අස්සුනා සුනාති සුතම් පරියෝධිපේති කංකං විරති විතරති. සමහරක් වෙලාවට ඔබට දහම් පිළිබඳ සැක ඇති වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ දේවල් බොහෝ දුරට සිද්ධ වෙනවා. මොකද අපේ ආය විද්‍යාත්මක ලෝකෙින් මේ ලෝකයට විහිවෙච්ච අය පරිගණක විද්‍යාවේ ජීවත් වෙන අයට සමහරක් වෙලාවට අධ්‍යාත්මික දේවල් පිළිබඳව දේශනා කරනකොට සැක ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන් දිව්‍ය ලෝක වගේ දේවල් ගැන අපි කියනකොට මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. මෙච්චර කාලයක් හොයාගෙන තියෙන අගාර ලෝකේ හඳයි විතරයි. අනිත් ඒවා බොරු කියලා හිතෙන්නත් පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ දේශනා කරපු ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේශනාව අද මේ වෙනකම් කිසිම තර්කයකට භාජන වෙලා නැහැ, අභියෝගයකට භාජන වෙලා නැහැ. එහෙමනම් අපි නොදන්නා බොහෝ දේවල් තියෙන්නට පුළුවන්. ඒ නිසා කංකම් විතරේදී තමන්ට සැකයක් තියෙනවා නම් ඒ සැකේ දුරු කරගන්නට පුළුවන්. මේ ඊපෙරේ තමන් අපි නන්දා වරද්දක් කිව්වා මේ YouTube එකේ තියෙන පුංචි ළමයි තමන්ගේ අතීත කතාව කියනවා. මම හිතන්නේ ඒක හරියට බහ තෝරා ගන්නටත් බෑ. වචන එකතු කර කර එකතු කර කර කියන්නේ. ඒත් අපි අර මොඩර් මේ කාන්තාව ටිකක් එකතු වෙලා අහන ප්‍රශ්න වලින් ඒ ළමයා අවුල් වෙනවා. අවුල් නැත්නම් එයා හොඳට පැහැදිලි කරන දිව්‍ය ලෝකේ කියන්නේ. එයා කියනවා එයා එකදිලා ඉන්නේ දිව්‍ය ලෝකයක. එයාට මතකයි බුදුහාමුදුරන්ගෙන් බණ අහපේ. ඒ වගේම මේ කාල සීමාව තුළදී පන්සල් වලට කියලා විශේෂයෙන් රුවන්වැලි සෑයකට සෑයට ඇවිල්ලා වන්දනාමාන කරන එයාට මතකයි. දිව්‍ය ලෝකයේ හැදුපු දිව්‍ය ලෝකෙත් මතකයි. එතකොට අනිත් දෙවිවරු එහාට මෙහාට ගමන් කරන හැටි කැම්බියම් කාපේට එයාට මතකයි. එයා ඒක කියනවා. ඒක සත්‍යද අසත්‍යද කියන්නේ ඒ වගේ පොන්චි ළමයෙකුට බොරුවක් උගන්වලා කියවන්නට බෑ. ඉතින් ඒ වගේ අපි නොදැක්කම ලෝක තියෙනවා. නැත්තම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. නිසා ඔබට සැකයක් තියෙනවා නම් ඒ සැක නැති කරගන්න පුළුවන්. දිට්ඨි උතුම් කරෝති. ඔබගේ අවබෝධය තියෙනවා නම් ඒ අවබෝධය තව වැඩි කරගන්නටත් පුළුවන්. චිත්ත මාස පහසියදී ඔබගේ සිත පහදවා ගන්නටත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා පහ ඔබට ධර්ම ශ්‍රවණය තුළින් ලබා ගන්නට පුළුවන්. ඒන් අදහස් කරන ලබන්නේ ඔබ අහපු බණක් අහනව නම් නැවත වතාවක් ඒන් ඔබ නොදන්නා දේවල් ඇසීමත් ඒ වගේම ඔබගේ දෘෂ්ටි වැඩි කර ගැනීමත් ධර්මාදී වැඩි කර ගැනීමත් කියන කාරණේයි. ඉතින් පින්නතුනි අද මේ කාරණා පහ ඔබට මතක් කරන ගමන් දේශනාව හැටියට මම මාතෘකා කරගත්තේ තාන සූත්‍රය. තාන සූත්‍රය කියලා කියන්නේ සමහර වෙලෙත් පිළිතුරු අහලා තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. තාන සූත්‍රය කියල තාන කියලා කියන්නේ සිහියේ තබාගත අදිස්ථාන කරගත යුතු. කාරණා කීපයක් ගැන බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේක සූත්‍රයක දේශනා කරනවා. තාන සූත්‍රය. මේ සංසාරයේ ගමන් කරන පැවිද්දෙක් හෝ ගිහියෙක් හෝ වේවා අපි සිහි තබා ගත යුතු කාරණා තුනක් විශේෂ වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කම්මස්ස කෝමිත කම්මදායතු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි. අපි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි මේ ලෝකයේ ජීවත් වෙන්නේ යම්සි අතීතයේ කරක් කළව කුසල කුසල කර්මාණු. කවදාවත් ඒක අමතක කරන්නට එපා. ඔබට මේ ජීවිතයේදී මුහුණ දෙන ගැටලු සතුටදායක අසතුටදායක දුක්ඛදායක ඒ වගේම උපේක්ෂා සහගත ඕනෑම අභියෝගයක් ඕනෑම ගැටලුවක් තමන්ගේ පෙර කුසල කුසල කර්මත් එක්ක ඔබට මුණ ගැහෙන්නට පුළුවන්. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි සබ්බේ මේපියේ මනාපේ නානා භාව විනාභව. ඔබ කැමැති වුණත් අකමැති වුණත් ඔබගේ මුළු ජීවිත කාර්යය පුරාම ඔබ එකතු කරපු දේවල් ඔබ පුංචි කාලේ ඉඳලම අධ්‍යාපනය හදාරන යම් කිසි අරමුණක් ඇති කරගන්නවා. ඒ අරමුණ සාර්ථක වුණා ඔබට විවාහ ජීවිතයකට ගමන් කරනවා. විවාහ ජීවිතය සම්පූර්ණ වුණාට පස්සේ දූ දරුවන් ඇති කරගන්නවා. දූ දරුවන්ට ආදරේ, බැඳීමයි, ලැබියාවයි ඊළඟට ගෙවල් දරවල් ඇති කරගන්නවා. ඊළඟට මේ කාල සීමාව තුළදී මේ බොහෝ දේවල් මේ සංසාරයේ එකතු කරගන්නවා. ඒ එකතු කරගන්නකොට අපිට සිද්ධ වෙනවා කවදා හෝ කැමැති වුණත් අකමැති වුණත් ඒව දාලා යන්න. මෙන්න මේ කාරණය හොඳට මතක තියාගන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණය තමයි මහණෙක් හෝ ගිහියෙක් හෝ වේවා ඔබ සිහියේ තබා ගත යුතු තුන්වෙනි කාරණය තමයි අපි අකමැති වුණත් කැමැති වුණත් අපි අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. මරණය ගැන සිහිපත් කරන්නට මෙන්න මේ කියන කාරණා තුන. අද මේ මාතෘකාව මම විශේෂයෙන්ම ධර්ම මාතෘකාවට යන්නට පෙර මම මේක මාතෘකාවසෙන් ගත්තේ අපි දන්නවා අද මේ නූතන ලෝකයේ තුල විශේෂයෙන් මේ වගේ යුරෝපීය රටවල් වලට ඇවිල්ලා අපි ජීවත් වෙනකොට අපි ජීවත් වෙනකොට මේ අද ජන සමාජයේ අපිට ඇති වෙන මේ ආතතිය. ආතතිය කියන එක ඇති වෙනවා. නොඑක ආකාරයෙන් අපිට ඇති වෙන නිකන් අසන්තුලිතා ඇති වෙනවා. ඒ වගේම අසන්තෝෂයන් ඇති වෙනවා. හිටපු ගමන් තමන්ගේ මනසට මහා ලොකු බරක් වගේ නැත්තම් අනාගතය ගැන හිතනකොට මහා ලොකු බරක් වගේ නැත්තම් තමන්ගේ වෙන ජීවිතය පිළිබඳව හිතනකොට මොනවා හෝ ගැටලුවක් වගේ කියන්නට බැරි 아무තු දේවල් තමන්ගේ සිතට ඇති වෙනවා. ඒවට අපි කියනවා ආතතිය කියලා. මේ ආතතියත් එක්ක අපි ජීවත් වෙනකොට අපේ අතින් ගිලිහෙන දේවල් බොහෝමයි. ඒකට හේතුව සමහරකට මේ ආතතිය වැඩිපුරම තමන්ගේ මනසට වැදුනාම තමන් කියන දේවල්, තමන් කතා කරන දේවල්, තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිය, දරුවන් එක්ක ගනුදෙනු කරන විදිය, තමන්ගේ රැකියා කටයුතු, ජීවන කටයුතු ඔක්කොම අවුල් ජාලාවක් වඩ පත් වෙනට බොහෝ දුරට ඉන්නවා. ඒ කියන්නේ මේ ආතතිය නිසා. මනෝවිද්‍යාවට කියපුවා මේ ආතතිය වෙන වෙනත් විද්‍යාත්මක ක්‍රම වලින් විග්‍රහ කළාට අද අපේ බුදු පියාණන් වහන්සේ ඉතා පැහැදිලිව අපිට දේශනා කරලා තියෙනවා මේ ආතතිය ඇති නොවි ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් පින්නතුනි මේ ආතතිය ඇති වෙන්නට හේතු තමයි අර මම මුලින් සඳහන් කර කාරණා තුන. අපිට වෙන කිසිම හේතුවක් නැහැ නේ. මොකද අපිට යන අද සමාජයේ ජීවත් වෙන යම් යම් ගැටලු වෙනවා. ඒ ගැටලු කියන්නේ අපි කරා වූ හොඳ නරක දේවල් වල ප්‍රතිවිපාක හැටියට කියන එක අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා නම් අපිට ආතතිය ඇති වෙන්නේ හේතුව අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා. මේක ඇති වෙන්නේ මේ හේතුව නිසා. එහෙනම් ඉතින් අපි කම්පාලා වැඩක් නැහැ. ඒක අතීතයේ අපි කරපු දේවල් නිසා මේ යන්නේ ප්‍රතිඵලයක්. කම්පාව නැති කර ගන්නට පුළුවන්. සමහරක්ලක් තමන්ගේ අතේ අරේ මේ තියෙන දේවල්, තමන් ඇති කරගත්තු දේවල්, හම්බ කරගත්තු දේවල් එකපාරට ශනිකව නැති වෙන්නට පුළුවන්. ඒ නැති වෙනම තුලදී අපිට විශාල ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය නැති කර ගන්නට පුළුවන් සබ්බේ මේ පීමන අපේ කැමැති වුණත් අකමැති වුණත් කවදා හෝ අකමැත්තෙන් හෝ මොන යම් මොහොතකදී මේවා දාලා යන්න සිද්ධ වෙනවා. මේ දේ මේ ධර්ම කරුණ අපි හොඳින් අවබෝධ කරගන්නකොට අපිට මේ ආතතියම අලෙවින්නට පුළුවන්. ඒ වගේ තමයි අපි ටිකක් වැඩිමහල්පත් වුණාම වයෝවෘද්ධ බවටපත් වුණාම අපි නිතරම ආතතියෙන් පෙළෙනවා අපේ ශරීර ආබාධ තුළ. ශරීර ආබාධ ගැන හිතනකොට අපි නිතරම කම්පාවේ. අපි නිදාගන්නේ කම්පාවේ. ශරීර ආබාධ නිසා. අපිට ශරීරය අපිට වුමනා විදියට හසුරුවා ගන්නට බෑ. අපේ තියෙන වයසත් එක්ක. ඊළඟට සමහරට අපි බෙහෙත් බෙහෙත් පාවා අපිට ඇඟට වදින්නේ නෑ. ඒක හරියට මේ බෙහෙත අපිට ප්‍රතිකර්මයක් හැටියට යෙදෙන්නේ නෑ. අපේ තියෙන මේ වයස නිසා. ඉතින් අපි කවදා හෝ මැරෙනවා කියන ධර්ම කරුණ අපි හොඳින් අවබෝධ කරගෙන සිටනා නම් බිනතම් ඡාත්තිය මෙදෙන්නට පුළුවන්. අපි හොඳට විග්‍රහ කරලා ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා බැලුවොත් පින්නතුනි මේ කාරණා තුන නිසා නොවේද අපි මේ ලෝකේ අසන්තෝෂයෙන් ජීවත් වෙන්නේ. මේ කාරණා නිසා නොවේද අපි යම් යම් ඈතක ගැටලු ඇති කරගන්නේ. මේ කාරණා නිසා නොවේද තව කෙනෙකුට අපි ඊර්ෂ්‍යා කරන්නේ. මේ කාරණා නිසා නොවේද අපි පන්සල් වලටත් නොගින් අපින් විය යුතු දේව යුතුයකම් ටික අපි ඉටු නොකරමින් අනිත් ඇත්තක ගැටුම් ඇති කර ගැනීමෙන් අපි අඬලා දොඩලා ඔක්කොත කෙනෙක් පරස වචනින් බැනගෙන මේ ආදි වශයෙන් මහා සංකූලතාවයක් ඇති කරගන්නේ මෙන්න මේ හේතු නිසා නොවේද? අපි ගැඹුරින් මෙතන බැලුවොත් පිළිතුර මේ කාරණා තුන නිසා. ඉතින් ඒකට බුදු පියාණන් වහන්සේ හොඳින් දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට කර්ම අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට අවබෝධ කරගත්තොත් ඔබගේ ආතතිය නැති කරගන්නට පුළුවන්. ඔබට යහපත් බොහෝම ප්‍රියමනාප වූ සතුටුදායක වූ ජීවිතයක් ගත කරමින් ඔබගේ අමුදරුවන් සමග හොඳින් ජීවත් වෙමින් ඔබගේ මරණයට මුහුණ දෙන්නට පුළුවන්. ඔබට මොනවා ඇති වුණත් නැති වුණත් යහපත් ලෙස ඔබට ජීවත් වෙන්නට පුළුවන් කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඊළඟට පළවෙනි කාර්යය තමයි කර්මය. අපි මේ ජීවත් වෙන්නේ දැන් ඔබ හොඳටම දන්නවා අපි මේ ජීවත් වෙන්නේ අතීතයේ කරපු කර්ම විපාකයක් හැටියට. අපි මේ මොහොන දෙන්නේ ඒ අතීතයේ කරපු කර්ම විපාක. පුරාණ මිදම් භික්කවේ කම්ම. අපි මේ පරණ කර්මයන් ගෙවනවා. ඒ ගෙවන ගමන් අලුත් කර්ම එකතු කරනවා. ඒක තමයි අපි මේ සංසාරේ අපි හැමදාම කරන්නේ. පරණ කර්ම ගෙවනවා මේ විදිහට. ඒ වගේම මේ ජීවිත වෙනවා තව අලුත් දේවලුත් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන ගමන් අපි මේ ජීවිතේ ගමන් කරනවා. එතකොට මේ කර්මය කියන්නේ කොමක්ද? කම්මස්ස කෝමේ මේ කර්මය කියන එක අපි සෝකීය කරගෙන ඉන්නවා. කම්ම දායාදෝ කර්මය කියන එක අපි මේ දායාදයක් කරගෙන ඉන්නවා. අපිට ඒකෙන් කවදාවත් මිදෙන්න පුළුවන්කම නැහැ. කම්ම දායාදෝ කම්ම පටිසරණෝ කර්මය කියන එක පිළිසරණක් කරගෙන ඉන්නවා. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා දස දායාදෝ කරිස්සාමි. සමහරක් වෙලට හොඳ දේවල් කළත් නරක දේවල් කරත් ඒ දේවල් වල ප්‍රතිකර්මයක් හැටියට ඒක දායාදයක් කරගෙන කර්මය දායක කරන අද අපි මේ ලෝකේ ජීවත් වෙනවා. මෙන්න මේක ඉතාම උතුම් උතුම් ධර්මයක්. ඒ නිසා ඔබට සිහියේ තබා ගත යුතු කාරණා තමයි අපි මේ කර්ම විපාකයක් තමයි ගෙවාගෙන මේ යන්නේ කියන්නේ. හැබැයි මේ කර්මය වෙන්න තුනේ රහතන් වහන්සේලාට නැහැ. රහතන් වහන්සේලාට නැති වෙනට හේතුව තමයි කීනම් පුරාණම් නවන් නැති සම්භවං විරත් චිත්ත ආයතිකේ වාස්මේ රතන සූත්‍රය මතකයි. කීනම් පුරාණම් නවන් නැති සම්භවං රහතන් වහන්සේලාට පැරණි කර්මයන් ඇත්තෙත් නැහැ. මොකද ඒගොල්ලෝ ඒව ඡය කරලා තියෙන්නේ. නවන් නැති සම්භවං අලුත් කර්මයන් ඇති වෙන්නෙත් නැහැ. මොකද හේතුව ඒ රහතන් වහන්සේලාගේ විඥාණය ලෝකයේ කෙරෙහි තියෙන සම්බන්ධතාවයකින් තොරව නැත්නම් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇටැච්මන්ට් කියලානේ. යම් කිසි සම්බන්ධතාවයකින් තොර ආශාවකින් තොර ලෝකයේ දිහා දකින නිසා ඒගොල්ලන් අලුත් කර්ම එකතු වෙන්නේ නැහැ. ඒකට හොඳ ලස්සන උදාහරණයක් කියනවා ඒ ගාථාවෙම. අපි දන්නවා අපි යම් කිසි ඇටයක් පැල කරොත් පොළවේ යට කරපුවාම අපි වතුර දාලා පොහොර දාලා හදපුවාම ඒක පැලවෙනවා. ඒක පරිවැලන අපි ඉතින් පොහොර දාන්න එක තව තවත් වර්ධනය වෙලා එනවා බැලේ. සමහර අඹ ඇටයක් හිටියොත් එීම අඹ බැලේ අඹ ගහක් වෙලා ඊට පස්සේ අපිට අඹ දෙනවා. ওই ඇටවල තියෙන බීජ ගතිය පෝෂණ ගතිය නැති කරලා අපි අඹ ඇටේ හිටවලා ওই තරම් වතුර දැම්මත් පොහොර දැම්මත් ඒක පැලවෙන්නේ නැහැ. දැන් අර CIC නිෂ්පාදන සමාගම ලංකාවේම කරනවා කියන්නේ ඕකනේ. ඒ බීජ ඇටවලම බීජ ගතිය නැති කරනවා. ඒගොල්ලෝ දෙන බීජ විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ බීජ ගතිය නැති කළා සමානවම මේ රහතන් වහන්සේලාගේ මේ විඥාන සම්බන්ධතාවය මේ ලෝකයේත් එක්ක තියෙන ආශාවන්ගේ යුක්තව බැඳීම් ඇති කරගන්නා මේ මානසික සම්බන්ධතාවය රහතන් වහන්සේලාගේ ඇති වෙන්නේ නැහැ. ඒ ඇති වෙන්නේ නොවන නිසා උන්වහන්සේලාට අලුත් උත්පත්තියකුත් නැහැ. ඒ කර්ම විපාක දීමකුත් නැහැ. ඉතින් ඒක හොඳ උදාහරණයක්. ඉතින් එහෙම අපි රහතන් වහන්සේලාගෙන් හැර මේ ලෞකික ලෝකේ ජීවත් වෙන අපි සෑම කෙනෙක්ම පින්නතුනේ අර මාමුලින් කිව්ව විදිහට කර්මයන් ගෙවනවා, ඒ වගේම අලුත් කර්මයන් ඇති කරගන්නවා. මේ කර්මය කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොටම පැහැදිලිවම කියනවා මේ කර්මය කියන එක අචින්තියයි. මේක එහෙම එසේ මෙසේ විදිහට විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරියටම ගණිත ක්‍රමයක් අනුව සිද්ධ වුණොත් මෙන්න මේකෙන් මේ ප්‍රතිඵල ලැබෙනවා කියන එක කියන්නට බෑ. හේතුව අපි මේ මනසත් එක්ක සිද්ධ වෙන දෙයක් නිසා. නොයේ අතුරු දේවල් වෙන්නට පුළුවන්. නමුත් අපිට රාමුවක් තියෙනවා සාමාන්‍ය වශයෙන් මේ කර්මය පිළිබඳව අවබෝධ කරගන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයන් සූත්‍ර විශේෂින් දේවදූත සූත්‍රය, ධාන සූත්‍රය, එලා චුල්ල කම්ම අවිභංග සූත්‍රයේ මේ ආදි සූත්‍රවල මේ කර්මය පිළිබඳ යම් යම් අවබෝධයන් අපිට ලබා දීලා තියෙනවා. ඒට අනුව මේ කර්මය කොටස් වශයෙන් හතරක් තියෙනවා. ධිට්ඨ ධම්ම වේදනීය පොබෝධකම දන්නවා. මේ ආත්මෙදීම පරිසං දෙන දේවල්. සමහරක් වෙලාවට අපිට ඒ වගේ පරිසං දෙනේම තියෙන්නට පුළුවන්. ප්‍රතිඵල දෙන දේම තියෙන්නට පුළුවන්. අපි දන්නේ නොදැන හෝ දැන හෝ සමහරක් දේවල් තියෙනවා ධිට්ඨ ධම්ම වේදනීයයි. මේ ආත්මීයකක පරිසං දෙනවා. විශේෂයෙන් මේකට කාරණා පහක් කියනවා. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම, ඊළඟට සංඝ වේදය, මේ වගේ දේවල්, රහතන් වහන්සේලා මැරීම, මේ වගේ දේවල් පංචානන්තරි පාප කර්ම ගණයට අයිති වෙනවා. මේ පංචානන්තරි පාප කර්මයට අයිති වුණොත් ඒකෙන් ගැලවීමට බෑ. මේ ආත්මයේදීම පරිසං දෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි ඔබ දන්නා අංගුලිමාල කතා. මම මේ ධර්ම ඔබ දන්න කරුණම ගන්න ඔබගේ අවබෝධයට ලේසිය නිසා. අංගුලිමාල යම් යම් හේතු නිසා තමගේ මානසිකත්වය දුර්වල වෙලා හැමතෙම දුර්වල වෙලා යම් කිසි කෙනෙක්ගේ බලපෑම නිසා එය ඇඟිලි එකතු කරනවා මාලයක් හදලා ගුරු පඬුරක් හැටියට දෙන්නට. ඉතින් මේක ඒ සමාජය තුළ නැත්තම් මගධ දේශයේ පුරාම ඉතා මහා ලොකු කලබගෑනියක්. එළියට බහින්නට බෑ මිනිසුන්ට. මේ එළියට පැනලා මිනිස්සු මරලා මේ ඇඟිලි එකතු කරනවා. මේ නම් මෙයාගේ නම අඟුලි මාල. ඉතින් සමහරක් කලට අර ඇඟිලි ටික එකතු කරලා එකතු කරලා සමහරක් කොන වෙලා හැලෙනවා. එතකොට ආයිත් එකතු කරනවා. ඉතින් මේ විදිහට මහා ලොකු භයානක දෙයක් සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ මේක හොඳින් අවබෝධ කරගන්නවා. අවබෝධ කරන බුදුහාමුදුරුවෝ දිනේ එනකම් බලන් ඉන්නවා මේ අඟුලි මාලෙගේ තියෙන මානසිකත්වය වෙනස් කරමින් මට ඔහුට ධර්මාවබෝධය නැත්නම් ධර්ම මාර්ගයට ගන්න ලැබෙන අවස්ථාව කොමක්ද කියන එක බුදුහාමුදුරුවෝ විපරම් කරමින් වැඩ විසනකොට බුදුහාමරණ එක හෙලා වැටෙනවා. දැන් මෑණියන් යනවා අඟුලි මාල මොන ගැහෙන්න අද දවසේදී. මෑණියන් අඟුලි මාල මොන ගැසෙන්න ගියොත් අඟුලි මාලෙගේ තියෙන මානසිකත්වයත් එක්ක අනිවාර්යයෙන්ම මෑණියන් මරනවා. මෑණියන් මැරුවොත් මොහුට ආනන්තරි පාප කර්මයක ලක් වෙනවා. ආනන්තරි පාප කර්මයක ලක් වුණොත් මොහුගේ තියෙන සංසාරයේ එකතු කරගෙන ආපු ඒ කුසල කර්මත් එක්ක නිවන් දකින්න තියෙන ශක්තිය නැති වෙලා යනවා. බුදුහාමුදුරුවෝ වහාම වැඩම කරන අඟුලි මාල මොන ගැසෙන්න. එතින් පස්සේ ඔබ ඒක අදාමකටම දානවා. අඟුලි මාල බුදුහාමුදුරුවෝ මොන ගැසුණාට පස්සේ අඟුලි මාල බොහෝම වේසමාන්තල බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෑහෙන වේසමහන්සි වුණා කියලා තීර ගාථාවේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති තීර ගාථා සහ තේරි ගාථා කියලා පොත් දෙකක් තියෙනවා. තීරි ගාථාව කියලා කියන්නේ මෙහෙණින් වහන්සේලා උත්සාහයෙන් ධර්ම අවබෝධය ලබාගෙන රහත් බව ලබා ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රීති වාක්‍ය ඒගොල්ලන්ගේ අද්දකීම් ලියලා තියෙන එකට තේරි ගාතාව කියනවා. හාමුදුරුවරුන්ගේ අද්දකීම් ලියලා තියෙන එකට තේර ගාතාව කියලා කියනවා. සිංහලෙන් බලවලා තියෙන අපිට පුළුවන්ම කියවන්නේ හරි හොඳ අද්දකීමක් අපි දන්නවනේ. චරිත කතාවක් කියවලා අපි යම් යම් පාඩම් ඉගෙන ගන්නවා සමානව මේ තේරි ගාථා තේර ගාථා දෙක කිව්වම ඔබ දන්නම චරිත රහතන් වහන්සේලාගේ චරිත පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මේ අඟුලි මාලගේ තේර ගාථා වල සඳහන් වෙනවා මම මේ සංසාරේ කවදාවත් මිදින්නට නොහැකි අකුසල කර්ම සිදු කළා. මටම ගණන් කරන්නට බැරි මිනිස් සංඛ්‍යාවක් මම මැරුවා. ඒ මැරුවේ මගේ වමනාවට නොව යම් කෙනෙකුගේ බලපෑමක් නිසා. ඉතින් කෙසේ නමුත් මම මේ පාප කර්මයන් කරපු නිසා මට කවදාවත් මිදින්න ලැබෙන්නේ නැහැ මේ පාප කර්මයන් නිසා. බැරි වෙලාවත් මගේ මෑණියන් මම මැරුවා නම් මගේ අතින් මට කවදාවත් මේ සංසාරයෙන් ගොඩේන්නට බෑ. මට කල්යාණ මිත්‍රයෙක් වගේ බුදුහාමුදුරුවෝ වෙනවා. බුදුහාමුදුරන්ගෙන් මම ධර්මයේ ඉගෙන ගන්නවා. මම මේ කාල සීමා තුළදී වෙහෙස මහන්සි වෙලා ධර්ම අවබෝධය ලබා ගන්නවා. මේ ධර්ම අවබෝධය ලබා ගත්තට පස්සේ මගේ සියලුම කර්මයන් නැති වෙලා යනවා. දික්ත ධම්ම වේදිනේ කර්මයට අඟුලි මාල අහුවෙන්නේ නැහැ. එයාගේ කර්ම ටික අහෝසි කර්මයට ලක් වෙනවා. හතරවෙනි කර්මය තමයි අහෝසි කර්මය. අහෝසි කර්මයට ලක් වෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ මේ කර්මයන් පිටිපස්සෙන් අපි අර ධර්මපදයේ උගන්වනවානේ කරතරෝදයක් වගේ පිටිපස්සෙන් එනවා. කර්මය කියන එක හොඳ දේවල් කරොත් අර අපේ හේවනල් වගේ පිටිපස්සෙන් එනවා. නරක දේවල් කරොත් කරතරෝද ටික වගේ අපේ පිටිපස්සෙන් එනවා. ඉතින් මේ පිටිපස්සෙන් එන කර්මයට විපාක දෙන්නට නොහැකි ආකාරයෙන් තමන්ගේ අකුසල කර්ම ටික යටපත් කරලා තමන්ගේ නිර්වාණ මාර්ගයේ හදාගෙන රහත් බවට පත් වෙනවා. ඒ රහත් බවට පත් වුණාට පස්සේ අර අකුසල කර්මයන්ට විපාක දීමේ හැකියාව නැති වෙලා යනවා. ඒවා එහෙම අහෝසිලා යනවා යටපත් වෙලා යනවා. ඒකට තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. ඔබ වුණා දැන් දන්නවා ඔබට දැන් සමහරක් වෙලාවට යම් කිසි කරදරයක් ඇති වුණාට පස්සේ අපි ඔබගේ කේන්දරයම පරික්ෂා කරනවා. මේ කාලේ අපලයි කියනවා. අපල කියන්නේ නවපල කියන එක. යහපත් දේවල් ලැබෙන්නේම නැහැ. ඒවට කියනවා අපල කියලා. එතකොට දෙන උපදේශය මේක සාම්ප්‍රදායික වශයෙන් කියන උපදේශය තමයි යන්න බෝධි පූජා තියන්න. දානයක් දෙන්න. නැති බැරියට උදව්වක් උපකාරයක් කරන්න. ඊළඟට යාචකයන්ට දන් දෙන්න. සතුන්ට කැම දෙන්න මේ ආදිවාසීන් ඔබට උපදෙස් දෙනවා. ඇයි එහෙම අපි උපදෙස් දෙන්නේ? ඔබට මේ නරක කාලය ආවට පස්සේ නැත්නම් මේ අකුසල කර්මයන් විපාක දෙන මොහොතේදී ඔබ ඒ වගේ හොඳ දේවල් වලට නැඹුරු කරපුවාම අකුසල කර්ම යටපත් කරන්න පුළුවන්. එතකොට තවත් පැහැදිලි කරගන්න ඕන කාරණයක් තමයි මොනම හේතුවක් නිසාවත් මේ අකුසල කර්මයන් කුසල කර්මකින් යට කරන්නටත් බෑ. අර පොඩි කාලේදී අපි අර කාඩ් සෙල්ලම් කරනකොට තියෙනනේ සෙපෝරු කියලා එක. ඒ සෙල්ලම් කරන තියෙනවා. එතකොට මේ කණ්ඩායම සෙපෝරු වුණොත් ඒ කියන්නේ සමාන කාඩ් ලකුණු ගත්තොත් ඊළඟ කණ්ඩායමත් ඒ විදිහට આવොත් ඒකට කියනවා සෙපෝරුට සෙපෝරුට කියන. අරකට මේක අහෝසි. නමුත් කවදා පින් කුසල් අකුසල් වල මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබ වැඩි වශයෙන් පින් කරලා තිබ්බොත් ඒ පින් විපාක දෙන්නට පුළුවන්. නමුත් ඔබක යම් මහේකින් අකුසල කර්මයක් සිදු කරලා තිබුණා නම් ඒවත් පිටපස්සෙන් එනවා. කොයි වෙලාවක කොයි මොහොතක හෝ ඔබගේ කුසල් ටික විපාක දීලා අවසන් වුණාද ඊළඟට එන්නේ අකුසල් ටික. ළඟට අකුසල් විපාක දෙන්න පටන් ගන්නවා. මොන මේ තුන නිසා කුසල් නිසා අකුසල් යටපත් වෙන්නේ නැහැ. හැබැයි ඒවා යටපත් කරලා තියාගන්නට පුළුවන් අපි හොඳ දැනගට යනවා. උදාහරණයක් හැටට කියතොත් ඔබ දැන් අපි මේ ලෞකික ජීවිතය ගතනකොට යම් යම් ආකාරයෙන් අපිට අකුසල දේවල් සිද්ධ වෙනවා. හිත නරක් වෙනකොට අපේ හිත පිටුපොම කේන් තියන්නට පුළුවන්. අකුසලයක් නේ. ඒ වගේම ඔබ සමහරක් වෙලාවට වැරදිලා ආවෝ අමතක වෙලා ආවෝ අදිසියකට හෝ නරක වචනයක් පිට කළා තව කෙනෙක්ගේ හිත රිද්දන්න පුළුවන්. අකුසලයක් නේ. තව කෙනෙකුට සැරට ඔබට දඬුවම් කරන්න සිද්ධ වෙයි. ඒකත් අකුසලයක්. සතෙක් මරනවා අකුසලයක්. ඒ වගේ පොඩි පොඩි අකුසල කර්ම සිද්ධ වෙනවා. නමුත් ඔබ ඊට වඩා යහපත් කුසල කර්මයන් සිදු කරලා තිබෙනවා නම් මරණ මොහොතේදී මැරෙන මොහොතේදී ඒ අකුසල කර්මයන්ගේ කුසල කර්මයන්ගේ චේතනාව නිසා ඒ ශක්තිය වැඩිකම නිසා ඔබ කුසල් දාම් වලට අනුරූපව ඔබට විපාක ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබට දිව්‍ය ලෝකයකට යන්නට පුළුවන්. දිව්‍ය ලෝකයක උපත්ති ලබන්නට පුළුවන්. දිව්‍ය ලෝකය කියලා කියන්නේ කවදාවත් අකුසල් විපාක දෙන තැනක් නෙවෙයි. අකුසල් ටික පිටිපස්සේ තියෙනවා. නමුත් දැන් කුසල් ලස්සනට ඒ වටේ ප්‍රතිවිපාක දෙමින් ප්‍රතිපාක දෙමින් තිබෙනවා. එතකොට දිව්‍ය ලෝකෙට ගියා නම් ආයුෂ විශාල ප්‍රමාණයක් ආයුෂ දිව්‍ය ලෝකයක ආයුෂ දිව්‍ය ලෝකයේ ආයුෂ කියලා කියන්නේ ඒක වෙනම කතාවක් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ඒක වෙනම පාඩමක් නික කතාවක් ඒක. ඒ ආයුෂ ප්‍රමාණය ඉතාම වැඩි දිව්‍ය ලෝකයක. එතකොට ඔබට අකුසල කර්මයන් වල විපාක නොදෙමින් දිව්‍ය ලෝකේ ජීවත් වෙනට පුළුවන් බොහෝ කාලයක් ඔබගේ වාසනාවට ඔබගේ දිව්‍ය ලෝකේ ජීවත් වෙන කාල සීමාව තුළදී බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වුණොත් ධර්මය නැවත වතාවක් විබුදුනොත් ඔබට ඒ ධර්මය අහලා නිවන් ලබා ගන්නට හැකියාව තියෙනවා. එතන ඔබට ඒ කර්මය යටපත් වෙලා යනවා. අහෝසි කර්ම බවට පත් වෙනවා. මොකද ඒක විපාක දෙන්න අවස්ථාවක් නැති වෙච්ච නිසා. එතකොට ඔබ මේ කාරණා පිළිබඳව නැවත නැවත හිතේ තියනකොට ඔබට මෙහෙමත් හිතෙන්නට පුළුවන්. ඒ තමයි ඊළඟට තියෙන කාරණා දෙකක්. උපපජ්ජ වේදනීය කර්මය. උපපජ්ජ වේදනීය කර්මය කියලා කියන්නේ ඔබට මේ ආත්ම භවයේදී විපාක දෙන්නේ නැහැ ඊළඟ ආත්ම භවයේදී. හොඳම උදාහරණය තමයි බිම්බිසාර රජතුමාගේ මරණය සිදු කරපු තමන්ගේ පුතා රජු. තාත්තා මරනවා අනන්තරී පාප කර්මයක්. හොඳ ගැටලුවක් ඒක. ඇයි තාත්තා මරලා රජතුමන්ට මේ දිටදම වේදින වශයෙන් ප්‍රතිපාක නොදුන්නේ? නමුත් ඔහු කරපු කුසල අකුසල කර්ම නිසා මොකද ධර්ම සංග්‍රහයනා පවත්නවා. පස්සේ කාලයේදී ධර්මය අවබෝධ කරන හාමුදුරුවෝ බොහොම සංග්‍රහ කරනවා, රහතන් වහන්සේලා ආරක්ෂා කරන. මේ කරපින් හේතුව නිසා ඒ කාල සීමාව තුළදී ඔබට විපාක නොදී ජීවත් වෙන පුළුවන්කම ලැබෙනවා රජ වශයෙන්. නමුත් මරණයෙන් මතු ඔහු අපායগামী බවට පත් වෙනවා. මෙන්න මේ හේතුව ওই විදිහට තියෙන්නට පුළුවන්. ඊළඟට අපරාපරිය වේදනීය කර්ම. ඒ තමයි රහත් උනත් තමන්ගේ පිටපස්සෙන් ඒවා මොනම හේතුවක් නිසාවත් ගලව ගන්නට බෑ. අර කරත්තරෝදේ වගේ හැම ආත්මයකදීම විපාක දෙමින් අපේ පිටපස්සෙන් එනවා. ඒවට කියනවා අපරාපරිය වේදනීය කර්මය කියලා. දැන් ඔබ දන්නවා බුදු සම්බුද්ධ ශාසනයේ හිටියා කෝසක තිස්ස කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේට කවමදාකවත් පිණ්ඩපාතය ලැබෙන්නේ නැහැ. සරියුත් හාමුදුරුවෝත් එක්ක තමයි හැමදාම පිණ්ඩපාතය යන්නේ. සරියුත් හාමුදුරුවෝ තමයි මොනවාද වෙනුවෙන් පිණ්ඩපාතය ලබා ගන්න. අවසානයේදී මොනවාදට කවල තමයි සරියුත් හාමුදුරුවෝ දානේ වළඳන්නේ. මේක ජීවිත කතාවක්. මොනවාද රහත් වෙලා. රහත් උනත් අර පෙර කරපු අකුසල කර්මයක් නිසා රහත් උනත් ඒක අපරාපරිය වේදනීය කර්මයක් ඇටේ තමන්ගේ පිටිපස්සෙන් එනවා. මේ වගේ කර්ම කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ආත්මයේදී පරිසම්දෙන කර්මය, දෙවෙනි ආත්මයේදී පරිසම්දෙන කර්ම, තමන්ගේ රහත් උනත් සංසාර ගමනේ අවසානයේ නිවන් දක්නා තුරුම පරිසම්දෙන කර්ම සහ නැති වෙලා යන කර්ම කියලා කර්ම හතරක් තියෙනවා. ඉතින් මේ වගේනේ වටහාගෙන ඉන්නකොට ඔබට මේ ප්‍රායෝගික ලෝකයේදී දකින දේවල් එක්ක ඔබට යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. අපි දන්නවා මේ ලෝකේ අපි දන්න ඇහැට කනට පේන හොරු ඉන්නවා. නමුත් ඔව් අදට වැඩ වෙනවා මේ සමාජය තුළ. එතකොට ඔබට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් මේගොල්ලෝ කරන්නේම නරක වැඩ. දැන් ලංකාවේම ඔබ ප්‍රවෘත්තියක් නෑවොත් කියන්නේම බොරු. නමුත් වැඩ වෙනවා මහා ඉහළින්. රටේ තියෙන සම්පත් ඔක්කොම හොරා කරනවා. නමුත් මැති අමිතුවරයට ජීවත් වෙනවා. දේශපාලනය ගැන නෙමෙයි මම කතා කරන්නේ. ජීවත් වෙනවා. නමුත් කෝ විපාක ලැබෙනවද විපාක? නෑ. අපිට ගැටලුවක් ඒක. සමහරක් අය ඉන්නවා හරියම අසරණයි. අසරණ විදිහට ජීවත් වෙනවා. ලැබෙන බොහොම සුළු ප්‍රමාණයක් තමගේ ආදායමක් හැටියට. එහෙම වුණත් ඒගොල්ලෝ අමාරුවෙන් මේ ලෙඩ රෝග මැද කම්කටොළු මැද මේ ජීවත් වෙන ගම පින්කනුත් කරනවා. එහෙම කොටසකුත් ඉන්නවා. එහෙනම් මෙයාට පින්කම් කරනවා නම් කුසල දාම් රැස් කරනවා නම් ඇයි මෙයාට දුක්ඛම් කටු වෙන්නේ? එහෙම ගැටලුකුත් තියෙනවා. පින්නතුනි මේක දහමේ දේවදූත සූත්‍රයේ බොහොම අලංකාර විදිහට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේමයි ඒක අපි තේරුම් ගන්නට ඕනේ. අපි දන්නවා දැන් අපමණ වර මුලින් කිව්වා වගේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපි පුළුවන් තරම් හිත පහදවාගෙන තුන් සිතම පහදවාගෙන අපි හොඳට පින්කම් පින්දාම් සිදු කරලා බොහොම ලස්සනට ජීවත් වෙනවා. නමුත් අපි ජීවත් වෙන ලෞකික සමාජයේ අපි රහත් වෙලා නැහැ තාම. අපි රහත් මඟ ලබා ගැනීම සඳහා මේ සංසාර ගමනේ යම් යම් ධර්ම අවබෝධයක් ලබා ගැනීමෙන් මේ මඟ සම්පූර්ණ කරගන්නේ සිටිනවා. අපි දන්නේ මේ ආත්ම කීයකින් අපිට ධර්ම අවබෝධය ලැබෙයිද කියන එක. ඉතින් මේ සංසාරයේ ගමන් කරනකොට ලෞකික ජීවිතයේ ගමන් කරනකොට කම්කටොළු ගැටුවැටි සමාජයත් එක්ක ජීවත් වෙනකොට අපි කොයිතරම් යහපත් කුජලියෝ වුණා අර මම මුලින් කිව්වා වගේ අපි හිත කෙලුඩු වෙලා යම් යම් පුංචි පුංචි අකුසල කර්ම සිද්ධ වෙන්නට පුළුවන්. උදාහරණයක් ඇටලක් කියමු. අපි 180ක් හොඳ දේවල් අපි කරනවා. අපිට නොදැනීම 120ක් විතර අකුසල කර්මිනුත් සිද්ධ වෙනවා. එතකොට 80යි 20යි සම්භාවිතාවක් තියෙනවා. 80ක් හොඳයි 20ක් නරකයි. අපි මැරෙන මොහොතේදී පින්නතුනි අපි දන්නවනේ අපි මැරෙන මොහොතේදී අපි හිත බොහොම කැළමෙනවායි කියලා. මොකද ඒක මැරෙන්නම ඕනේ. ඒක අවබෝධ වෙන්න මේ මරණ මොහොතේ ඉන්නයි සාමුදුරු හැටියට අපිට අත්දැකීම් තියෙනවා. කොහේතරම් පින්දාම් කරපු අය නිසා වුණා සමහරක් අය මේ මරණ මොහොතට මොන දෙනොත් හරියට කලබලනවා. හරියට කලබලනවා ඒගොල්ලන්. බය වෙනවා. බය වෙන්නේ මේ තමන්ගේ අර තියෙන අකුසල කර්මයන්, කුසල කර්මයන්, අකුසල කර්ම ඒවා නැවත 100ට එන නිසා. ඒක ඔබට අපට කාට පොදුයි. ඒ தത്വයට බය නැතුව මොන දෙන්නට පුළුවන් වෙන්නේ අපි හොඳට කුසල් දාම් සිදු කරපු කෙනෙකුට පමණයි. එයාට විතරයි අර මුලින් කිව්වා වගේ අපි මැරෙනවායි කියන එක අවබෝධ කරගමින් ජීවත් වෙන කෙනාට ධර්ම අවබෝධය කරගෙන ජීවත් වෙන කෙනාට මරණ මොහොතේදී මොන දෙන්න බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම නැත්තම් අපිට මේ අනිවාර්ය මේ බය ඇති වෙනවා. මේ බය ඇතිවීම තුළදී Tamange කරපු කුසල අකුසල කර්ම නිතර සිහියට එනවා. මොකද ඒව හයියෙන් කියවනවා සමහරක් ඒ මරණ මොහොතේදී. දැන් මේ ගිය ගිය මන්නේවාඩුට ලංකාවට ගියාට පස්සේ එහෙම පැහැදිලිම කතාවක් සිද්ධුනා. මේ අම්මා කෙනෙක් මට හරිම ආදරේ. ඉතින් මේ අම්මා මාව ගියාට පස්සේ මාව බලන් දෙනවා. මාව බලන් ඇවිල්ලා ඉතින් වෙනදා කතා කරන විදිහට නෙමෙයි අම්මා කතා කරන්නේ. කතා කරන බොහොම නිකන් තුෂ්ණියෝ බෝත වෙලා කතා කරන්නේ. බය වෙලා වැටවල් ගැන ප්‍රශ්න, දරුවෝ සලකන්නේ නැහැ කියලා ප්‍රශ්න, දරුවෝ මුලින් කන්නේ නැහැ, දැන් දවස් දෙක තුනක් ගෙදරින් කාලා නැහැ, දරුවෝ වස දානවා කියලා මෙයා බය වෙලා. ඉතින් මේ අම බොහොම පින්දාම් කරපු කෙනෙක් අපිට හිතා ගන්නට බැරි වුණා. අපි හිතුවා මේ මොකක් හරි මොලේ අමාරුවක් වෙන්න ඇති නිසා පුතාලා අපි කතා කර කර හිටියා. අනේ දවස් තුනකට පස්සේ අම ගෙදරදීම මිය ගිහින්දා. ඒ කියන්නේ ඒ වගේ අවසාන මොහොත එනකොට ඒ වගේ කැළඹීම් ඇති වෙනවා. මේ කැළඹීම් ඇති වුණාට පස්සේ අපිට එන්නේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද මුලින් වැඩි වශයෙන් ඒකත් අරගෙන අපි ඊළඟ උත්පත්තියට ගමන් කරනවා. නරක දෙයක් නම් අපි අතට ගත්තේ අපි යන්නේ අකුසල කර්මයක් එක්ක අපායගාමී නරක තිරිසන් പ്രേත අසුර ඔය වගේ අපාය ලෝකයකට වෙන්නට පුළුවන්. යහපත් දෙයක් නම් අපි ගත්තේ මිනිස් ජීවිතයකට හෝ යහපත් මිනිස් ජීවිතයකට හෝ ඉහළ ලෝකයකට අපිට ගමන් කරන්නට අවස්ථාව එකම ලැබෙනවා. මේ මරණ මොහොතේදී ඇති වෙන දේවල්. අර 180ක් අපි කුසල අකුසල කර්ම කරලා තියෙනවා නම් ඒ නිතින් මේ අය පෙළඹෙනවා තමන් කරපු හොඳ නරක දේවල් 100ට ගන්න. ඒකට හොඳ උත්පත්තියක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි හිතමු දිවි ලෝකයේ උපත්ය ලබා ගත්තයි කියලා. දිවි ලෝකයේ උපත්ය ලබා ගත්තොත් ආයුෂ ප්‍රමාණය වැඩි, දිවි ලෝකේ ජීවත් වෙනවා. අකුසල කර්මයන් විපාක දෙන්නේ නැහැ. එතන හොඳ දේවල් කරලා බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ගිහිල්ලා අවසන් වෙනකොට මේ කරපු කුසල අකුසල කර්ම අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? අර 20 අකුසල කර්ම. ඒ ටික වුණා මොකද කුසල කර්ම දෙවිවරුන්ට කරන්න බෑනේ. ඒගොල්ලෝ යම් කිසි දෙයක විපාකයක් ගෙනෙනවා මිසක් අලුත් දෙයක් සිදු කරන්න බෑ දෙවිවරුන්ට. ඒ කියන්නේ අපෙන් විතරම පින් බලාපොරොත්තු වෙන්නේ අපි පින් දෙන්නේ හේතුව නිසා. ඉතින් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කොච්චර කාලයක් ගියත් ඒ කිප් කරපු කුසල කර්ම ඉවර කරලා නැවත අකුසල ටික මේ විපාක දෙන්නට ඒගොල්ලන් සිද්ධ වෙනවා. ලබා ගන්නට සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ මානුෂ්‍ය ආත්මයක් ලබා ගන්නත් පුළුවන් නැත්නම් අපායට යන්නත් පුළුවන්. අපි දන්නේ කොයි මොන විදිහකට වේද කියලා. අපි හිතමුකෝ ඒක මානුෂ්‍ය ලෝකයකට ආවයි කියලා. මානුෂ්‍ය ලෝකයට ආවම අකුසල කර්මයන් සිදු කරලා තියෙන නිසාවෙන් සමහරක් වෙලාවට බොහොම අසරණ පවුලක උත්පත්ති ලබන්න පුළුවන්, අසරණ ප්‍රදේශයක උත්පත්ති ලබන්නට පුළුවන්. ඒ වගේම යමක් කර කියා ගන්න බැරි පවුලක උත්පත්ති ලබන්නට පුළුවන්. ඒක පුළුවන් පවුලක වුණත් සමහරට යම් යම් ආබාධින සැදීනට පුළුවන්. නමුත් එවැනි පුජ්‍යලයෝ දිව්‍ය ලෝකයේ යහපත් ලෙස ජීවත් වෙච්ච නිසා මේ ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරන බොහොම යහපත් ලෙස. ඒකයි අර වෙනස ඇති වෙන්නේ. දේවදූත සූත්‍රයේ හැටියට ඒ වෙනස ඇති වෙන්නේ ওই හේතුව නිසා. හොඳ කරපු නිසා අයහපත් ආත්මයන් ගත කළා වුණත් ඊය ජීවත් වෙන්නට උත්සාහ කරනවා සසලේ කරන පුරුද්ද නිසා යහපත් පුද්ගලයන් ඇන්නේ මේ ලෝකේ ජීවත් වෙන නිසා තමයි අසරණ පුද්ගලෙක් නම් අනේ මේ මානසික බැරි බැරි ගාතේ හරි පින්කම් කරනවා කියලා අපි කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඕකේම අනිත් පැත්ත. අකුසල කර්මයන් 180ක් සිදු කරපු කෙනෙක් 20ක් විතර කුසල කර්ම සිදු කරලා තියෙනවා. එතකොට 80ක් අකුසල කර්ම සිදු කරලා තියෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහු අපායගාමී පුද්ගලෙක් වෙන්නට පුළුවන්. මිනිස් ආත්මයක් ලබා ගන්නා වුණත් අකුසල කර්ම ජීවන කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් මේ අකුසල කර්ම ජීවන කෙනාගේ මානසිකත්ව යහපත් වෙන කිවි කියන්නේ ඔහු කරන්නේම අකුසල දේවල්. වැරදි දේවල් සිද්ධ කරන්නේ. ඒ මේ අකුසල කර්ම ටික අවසන් වෙලා අවසානයේදී ඔහුට කුසල කර්ම විපාක දෙන මොහොත එනවා. යාපුවම අහිත මිනිස් ලෝකෙට එනවා උපත් කියලා. මනුෂ්‍ය ලෝකයේ යහපත් මිනිකෙක් ගන්න සම්පූර්ණ මනුෂ්‍යෙක් කැටියට කුසල හොඳ කුසල නිසා හොඳ පවුලක ජීවත් වෙලා හොඳ සම්භාවනීය පුජ්‍යලෙක් බවට පත් වෙනවා. නමුත් කරන්නෙම ජඩ වැඩ. කරන්නෙම ජඩ. මොකද සංසාරේ පුරුද්ද නිසා. දැන් ඔබ දන්නවා ඉතිහාසයේ කියනකොට 6 වෙනි ජෝර්ජ් රජුරෝ 6 වෙනි ජෝර්ජ් රජුරන්ගේ පිටිපස්සෙන් වෙනම කණ්ඩායමක් යනවා. මොකද මේ ජෝර්ජ් රජු වීදි සංචාරය කරනකොට අනිවාර්යයෙන්ම වීදිවල තියෙන කඩවලුන් එක එක දේවල් හොරකම් කරනවා. රජුරෝ ආයෙත් ජෝර්ජ් රජු ප්‍රසිද්ධ කතාවක්. එයා හොරකම් කරනවා. එතකොට ඒ හොරකම් කරලා දෙන්නේ තමන්ගේ සේවකයන්ට. අර සේවක කණ්ඩායමක් වෙනම ඉන්නවා ආපහු ඒව ටික අර අයිතිකාරයන්ට බාර දෙන්නේ. අරගේ පුරුද්ද. දැන් අපිත් අත්දැකීම් තියෙනවා ඒ වගේ මිනිස්සෙක් හිටියා බොහොම යහපත් මිනිස්සෙක්. නමුත් හොඳටම දැන් අඩු ගන්න පන්සලෙන් හොරෙන් හොරෙන් බලන හොරෙන් මල් කඩන්න ඕනේ. නමුත් හොරෙන් හොරෙන් බල මල් ටික හරි කඩාගෙන යනවා. අවශ්‍ය නැහැ. ඒ සසරේ තියෙන පුරුද්ද නිසා. ඉතින් අර මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් කරන්නේ සසරේ පුරුද්ද වැඩිකම. ඒකනේ දැන් අපේ දැන සමාජයේ දකින්න ලැබෙන්නේ. බොරු කියනවා. හොරකම් කරනවා. ඊළඟට බොහෝ මිනිසුන්ව වංචා කරමින් වංචාවෙන් ජීවත් වෙනවා. නමුත් වැජ වෙනවා. අපිට හිතෙනවානේ ඇයි මේ මිනිසුන් මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ හැටියට කර්ම විපාක නොදෙන්නේ කියලා. අපිට හිතෙනවා. ඒ හිතුණා වුණත් අපි මිත්‍යා දෘෂ්ටිකට නොගින් ගැඹුරින් අපි කල්පනා කරලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔය හේතුව නිසා. අද සමාජයේ වුණත් ඔය සමහරක් කළාට අපිත් එක මේ ඉන්න හොඳ ජන සමාජයේ අය යපින් පින්දාම් සිදු කරන අය සමහරක් කළාට බොරු කියනවා. සමහරකට සංඝ වේදී ඇති කරනවා. සමහරක් කළාට කේලම් කියන ඉන්නවානේ අපි ජන සමාජ අවශ්‍යතාවයක් නැහැ. බොහොම යහපත් අය. හොඳින් ජීවත් වෙන්න පුළුවන් අය. නමුත් ඒ දේවල් කරනවා. අර හේතුව තමයි මේක ප්‍රධාන හේතුව. ඉතින් පින්නතනි ඔන්න ওই විදිහට අපි කර්මය වටහා ගන්නට ඕන. කර්මය පිළිබඳව වටහා ගත්තාම ඔබට යම් යම් ගැටලු ඇති වුණාම මේ ලෝකයේ පිළිබඳව ජන සමාජයේ පිළිබඳව ඔබට මූණ දෙන්නට සිද්ධ ප්‍රශ්න ඇති වුණාම ඔබට වටහා ගන්න පුළුවන් මේක කොමන ආකාරයේ ගැටලුවක්ද. මේක සමාජීය ප්‍රශ්නද කර්මයේ වීන් ඇති කරන්නා වූ ප්‍රශ්නයක්ද. කෙසේ වෙතත් ඔබ කර්මය ගැන හොඳින් අවබෝධ කරගත්තොත් පින්නතුනි මොකද ඔබට යහපත් මිතුරන් ඇසුරේ ජීවත් වෙන සිද්ධ වුණත් ඒකත් ඔබගේ කර්ම විපාකයක්. යහපත් මිතුරෝ ඔබට ඇති වුණොත් ඒකත් හොඳ ඔබ කුසල කර්මයක් පෙර ආත්ම භවවලදී කරපු කුසල කර්මයක විපාකයක්. යහපත් දූ දරුවන් ඇති වෙනවා කියන්නේ ඔබ පෙර කරපු කුසල කර්මයේ ප්‍රතිවිපාකයක්. අයහපත් දූ දරුවන් ඇති වෙනවා කියලා කියන්නේ පෙර කරපු අකුසල කර්මයේ ප්‍රතිවිපාකයක්. ඉතින් ඒ වගේ දේවල් හොඳින් අවබෝධ කරගෙන ඊළඟ ආත්ම භවවලට මේ සංසාර ගමනට ඔබට නැවත වතාවක් වගේ ගැටීම් සිත්ැලීම් වලට ඇති නොවෙන්නට ඔබගේ මනස යථා තත්ත්වයට පත් කර ගන්නට පුළුවන් මෙන්න මේ කර්මය පිළිබඳව හොඳින් වටහා ගත්තාම. දෙවෙනි කාරණේ තමයි සබ්බේ මේපියේ මනාපේ නානාභාව විනාභාවෝති. ඒ කියන්නේ මා මුලින් කිව්වා වගේම අපි මේ සංසාරේ ගත කරනකොට යහපත් පුජ්‍යල වේට ජීවත් වෙන්නට සතුටින් ජීවත් වෙන්න අපි බොහෝ දේවල් සිද්ධ කරනවා. පුංචි කාලේ අපි ඉගෙන ගන්නවා, තරුණ කාලේ ආපහුම රැකියාවක් කරනවා, අපි සල්ලි එකතු කරනවා, ඊළඟට සුදුසු කාලේ ආපහුම විවාහ වෙනවා, විවාහ වුණාම අපි ප්‍රාර්ථනා කරන දූ දරුවන් ඇති කරගන්නවා. ඔක්කොටම එකට ජීවත් වෙන ඕන විදිහට ගෙවල් දොරවල් හදා ගන්නවා. ඊට පස්සේ ගෙවල් දොරවට අවශ්‍ය දේවල්, මේ ජීවිතේ ගෙවන්න අවශ්‍ය කරන දේවල් වටපිට අපි මේවා ඇති කරගන්න බොහෝ දේවල් අපි එකතු කරගෙන ඉන්නවා. බොහෝ අයට තියෙන ලොකු ගැටලුවක් තමයි පින්නතුනි මේ එකතු කරගත්තාම. මොකද මේ මහන්සියෙන් එකතු කරගන්න දේවල් මොකද ලේසියෙන් ලැබෙන දේවල් නෙවෙයිනේ, ලොතරැයි ඇදලා එන දේවල් නෙවෙයි. අපි මහන්සියෙන් ටික ටික සතෙන් සත එකතු කරලා හම්බ කරගන්න දේවල්. ඒ හම්බ කරගන්න දේවල් වලින් තමයි ඔබගේ ලෝකයම ගොඩනගා ගන්න. මරණ මංචකයට ගියපුවා පින්නතුනි ඔබ අප පොදුවේ අපි කාටත් ඇති වෙන ඊළඟ ගැටලුව තමයි මරණයට මුහුණ දෙන්නට බෑ හේතුව මට මේවා දාලා යන්න බැරිකම නිසා. ඒක අනිවාර්යෙන් ඇති වෙන මානසික ගැටලුවක්. මෙච්චර කාලයක් ජීවිතේ අපි එකතු කරගෙන ආපු දේවල් මේක පාරටම හුස්ම නතර කරලා අපි දාලා යන්නේ කොහොමද? බෑ, ඒක දාලා යන්න අමාරුයි. ඒ දාලා යන්න තියෙන අමාරුව නිසා සිද්ධ වෙන්න පින්නතුනි අපි විහිං අපි නැවත වතාවක් අවසාන මොහොතේදී අපතල් ගැස් කරගන්නවා. අපතල් ගැස් කරගන්නේ තණ්හාව නිසා. තණ්හාවෙන් මැරලා යනවා. තණ්හාවෙන් මැරලා ගියපුවාම මේ සංසාර ගමන පිළිබඳ අවබෝධයකුත් තමන්ට නෑ, ඒව ගැන විශ්වාසයකුත් නෑ. සිද්ධ වෙන උප්පත්තියක්ම ලබා අර බුදාත්ම වගේ මේ එකතු කරපු දේවල් එක්ක වටේ කරකැවි සංසාර නෙවෙමින් ජීවත් වෙන්නට. ඒවට අපි පෙරේතයෝ කියලා කියනවා, යක්කෝ කියලා කියනවා, භූතයෝ කියලා එක එක නම් දාගෙන අපි පාවිච්චි කරනවා. ඒ තමයි මේවා දාලා යන අකමැති අය. හරිම භයානක දෙයක් ඒක. අපි නිතරම හිත ශක්තිමත් කරගන්නට ඕන. අපි කොයි තරම් දේවල් අපේ යුතුයකමක් හැටියට මේ දේවල් සිද්ධ කරගෙන ගියාද, එදා කාලයේදී එදා මොහොතේදී තමන්ගේ ජීවන කාල සීමාව තුළද වයස් කාල සීමාව තුළදී අපින්ගෙන් වේද යුතුයකමක් මේ යුතුයකලා මිසක මේවා අපි දාලා යෑමට නොහැකි ආකාරයෙන් ඇද වැද තබා ගැනීම අපේ යුතුයකම නොවේ කියන මානසික ශක්තිය ඇති කරගන්නට ඕන. සබ්බේ මේ පී මනාපේනා නම් අපි කැමති වුණත් අකමැති වුණත් මේවා දාලා යනවාමයි කියන මානසිකත්වය ඔබගේ සිත තන්තුල ඇති කරගන්න. මෙන්න මේක ඇති කරගත්තොත් පින්නතුනි කවදාවත් ගැටලුවකින් තොරව අපිට මරණයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. කිසියම් ගැටලුවකින් ව්‍යාධයකින් තොරව, කිසියම් කලබලයකින් තොරව මරණයට කොහොම සිනාමුතුමින් ප්‍රීතියෙන් අපිට මුහුණ දෙන්නට ලැබෙනවා. මේ ප්‍රීතියෙන් සරල භවෙන් යුක්තව අපිට මරණ මංචකේ ඉන්නට පුළුවන් නම්, මේ අවසාන මොහොතේ මුහුණ දෙන්න පුළුවන් නම් තමන් කරපු කුසල අකුසල කර්ම සිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුනොත් නිතරම අපේ සිතට ඇති වෙන අකුසල කර්ම. එතකොට අපේ සංසාර ගමන තවත් දික් වෙනවා. ඒ වගේම අපි අවසාන මොහොතේ මෙතික් කාලයක් හොඳින් ජීවත් වෙලත් අවසානයේදී දුකක් ඇතිව මරණයට මුහුණ සිද්ධ වෙනවා නම් ඒක අපේ අවාසනාවක් වඩපත් වෙනවා. තුන්වෙනි කාරණේ තමයි මරණය. අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මින. මේ ලෝකේ ඇති වෙන හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. අපි ඔබගේ මේ ජීවිත කාල සීමාව තුළදී ඔබ කී දෙනෙක් ආශ්‍රය කරන්නද මේ ලෝකේ ගණන් කරන්න පුළුවන්ද ඔබට? ඒ ගණන් කරන්න පුළුවන් නම් ඔබ නැවතවත් කල්පනා කරලා බලන්න ඔබේ ආශ්‍රය කරපු ඇති කරගත්තු මිතුරු මිතුරියෝ හිතවත්තු නෑදෑයෝ කීයෙන් කී දෙනෙක් ඔබ වලට ඉන්නවද? අඩුම ගානේ ඈතින් හරි වෙන රටක හරි කීයෙන් කී දෙනෙක් ජීවත් වෙනවද? අපේ බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා අපි අතරින් වෙන්නේලා. ඒ වගේම තමයි තව 20කින් 30කින් විතර මේ ධර්මශාලාවේ අපිට ලැබුණොත් ඇවිල්ලා වාඩි වෙන්න. අපිට ලැබෙන්නේ මම කියන්නේ ඇවිල්ලා මේ වාඩි වෙලා ඉතින් මේ ඇවිල්ලා වාඩි වෙලා මේ බණ කියන්නේ බණ අහන්නේ වෙන පරම්පරාවක්. අපි මෙයා ගියෙලා මේ පුංචි ඇවිල්ලා පුළුවන් ලොකු වෙලා මේ බණ අහන්නේ. මේක තමයි හැටි. මේක සංසාරේ ගමන. මේක තමයි මරණය කියලා කියන්නේ. මරණ අනුස්මෘතිය ඉතාම වැදගත් ධර්ම කාරණාවක් ඇට බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි මේ ආතතියෙන් තොරව ජීවත් වෙනට නම්, සතුටින් මේ ලෝකයේ ජීවත් වෙනට නම්, උපේක්ෂා සහගතව ලෝකයේ දිහා බලන්නට නම්, බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයට ගමන් කරන්නට නම්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට නම් පින්නතුනි මෙන්න මේ කාරණා තුන හොඳින් අවබෝධ කරගැනීමෙන් ජීවත් වෙන්නට ඕන. මෙහෙම ජීවත් වෙන ගමන් ඔබ කවදාවත් හිතන්න හොඳ නැහැ මේවා මේ බුදුහාමුදුරේ එහෙම කියලා තියෙන නිසා අපිට කිසි දෙයක් ඕනේ නැහැ. මහන්සි වෙන්නත් ඕනේ නැහැ. මේ තියෙන දේවල් ඇති. නෑ නෑ එහෙමත් නෑ. ඔබගේ යුතුයකම ඊට කරන්න ඕනේ. ඒකයි නිසා තමයි ගැඹුරින් මේක වටහා ගන්නට ඕනේ. හොඳම උදාහරණය තමයි විසාකාව. විසාකාව සෝවන් වෙලා හිටපු කෙනෙක්. සෝවන් වෙලා හිටියේ. නම සෝවන් වෙලා හිටිය මහා මේල පරදනාවක් පළදගෙන හිටියයි කියලා අපි ඉතිහාසය අහලා තියෙන බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ඒක. එයාගේ තියෙන පෙර කරපු කුසල අකුසල කර්ම නිසා වෙන කෙනෙකුට මේක දරා ගන්නත් බෑ. මොකද ඒ තරම් බරයි මේක රත්නෙන් අතේ ඉතාව වටිනා මහා මේල පළදනා 9 කෝටියක් වටිනවලු රන් කාව. ඒ කාලේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන විදිහට. ඉතින් එහෙනම් විසාකාවත් හිතන්න ඕන මං ඉන්නේ සෝවාන් වෙලා. මට මේවෙන් වැඩක් නැහැ කියලා බිසි කරලා දාලා ඉන්න පුළුවන්. නෑ. එයා සිටු කුමාරිකාවකට ජීවත් වුණා. මහා මේල පළදනාවක් පළඳගෙන හිටියා. බොහොම ලස්සනට හිටියා. හැබැයි සංසාර ගමන පිළිබඳව අවබෝධයකින් හිටියා. මේ වගේ මතක්ම අපි දාලා යනවද අවබෝධයකින් හිටියා. ඒ නිසා තමයි පන්සලේදී අමතක වෙලා ගියපු මහා මේල පළඳනාව ආනන්දහාමුදුරුව අතගහපු නිසා සීකාවැල්ල පළනවා සේවිකාවට කියනවා ගිහිල්ලා බලපන් උදේ. මොකද රෑ අමතක වෙලා අපෝ රෑ වෙලා අපෝ පන්සලට යන්න වෙලාවක් නැහැ. උදේට කියලා සේකාට බලන්න කියන මහා මේල පළඳන තිබ්බ දැන තියෙනවා. තිබ්බ දැන තියෙනවනම් කවුරුත් අතගහලා නැහැ. මේක වෙන දැනකින් තියලා තියෙනවනම් අනිවාර්යයෙන්ම ආනන්දහාමුදුරුවෝ අරන් තියලා. ආනන්දහාමුදුරුවෝ අරන් තියලා නම් ඒක ආමුදුරු අතගල එක සංගසතු දෙයක්. ඊට පස්සේ විසාකාව කරන්නේ ආනන්දහාමුදුරුවෝ අතගහ නිසා මේක සංගසතු දෙයක් නිසා ඒක මෙලඳ පොළට යවලා මිල කරන්න උත්සාහ කරන මිල කරන්න බැරි නිසා ඇයම සල්ලි දීලා ඒක අරගෙන ඒ සල්ලි වලින් පූර්ව ආරාමය නිර්මාණය කරපුවාගේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒකට උදාහරණයක් විදිහට ගත්තේ පින්නතුනේ අපි ඒ විසාකාව සෝවන් වෙලා හිටියත් මේ ඔක්කොම අතහැරලා දාලා හිටියේ නෑ. ලෞකික ජීවිතේ හොඳින් ලස්සනට ජීවත් වෙන්නට ඕන ආකාරයෙන් ඇයි ජීවත් වුණා. ලස්සනට ජීවත් වුණා. වටිනා කියලා දේවල් වැළඳුව වටිනා කියලා දේවල් පරිභෝජනය කළා. දූ දරුවන් ඇති කළා. ඒ වගේම හොඳින් ජීවත් වුණා කුමාරිකාවක් හැටියට. නමුත් ලෝකයේ සහ යථාර්ථය පිළිබඳව ධර්මයේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන හිටියා. ඉතින් ඒ වගේ ඔබත් මේ සංසාරයේ ගමන් කරනකොට ඔබගේ යුතුයකම ඔබ ඉටු කරන්න ඔබට දූ දරුවන් අවශ්‍යයි, ගෙවල් දරුවන් අවශ්‍යයි. ඔබට හැකියාව ශක්තිය තියෙන ප්‍රමාණයෙන් හඳ ලෝකයේ තරව අල්ලන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයෙන් ඔබගේ දියුණු කර ගන්නට පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ සිද්ධ කරන ගමන් අවබෝධයෙන් ජීවත් වෙනට කියන එක තමයි අද ධර්මයේ සංක්ෂේපයෙන් කළොත් ඒ තියෙන මාතෘකාව වන්නේ නැත්නම් පාඩම වන්නේ. ඒ නිසා ඔබ දැන් පැය කාල සීමාවක් අවසන් වුණා. එම නිසා ඔබ මේ කාරණා තුන හොඳින් වටහා ගන්න. අපි දන්නවා හොඳ බෞද්ධ පින්නතුන් ඔබට යම් තරම්කින් වැටීම තිබුණා. අද ධර්ම දේශනාවේ ඔබ තවදුරටත් යම් වැටීමක් ඇති කරගත්තා නම් ඔබ අවබෝධ කරගත්තේ තව තවත් වර්ධනයක් සිද්ධ කරගත්තා නම් ඒක අද ලබා ගන්න උත්සාහ කරන්න කියලා කල්පනා කරගන්න. මෙතෙක් වේලා ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත අවසීනම ආනිසංසල බලයෙන් ශක්තියෙන් ඔබට සිත සාන්තිම උදා වේවා. ඔබගේ ජීවන කරගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ පින හේතු වූ වේවා වාසනා වේවා. අවසානිය ඔබට ධර්මාවෝදි මැතිවීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ පින්කමට අනුග්‍රහය දක්වන සංක්‍රමාත්මය තරංගනී නෝනා මාත්මිය දූ දරුවන්ටත් ඒ වගේම ආදරණීය මෑණියන්ටත් පවුලේ ජීවත් වෙන දෙමාපියන්ටත් ඒ අයගේ තුරුන්ගේ ආශිර්වාදී කාන්තින් මේ ඇතිවා ධර්මාභෝධය ලබා ගන්නට මේ පින් හේතුත වේවා වාසනා වේවා. අවසානයේ පතන බෝධියකින් අමා මා නිවනම සාක්ෂාත් කර ගැනීමට කලක සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. තුන්වෙනි ඔබට කල්යාණ මිතුරන් ඇඟිට ඔබ පින් කරලා තියෙනවා, කුසල් කරලා තියෙනවා. මේ වගේ ඈත දුර රටකට ඇවිල්ලා වුණා කල්යාණ මිතුරන් ඇසුරු කරන්නට අපේ ආමුදුරු තුක් මහන්සියලා ඔබගේ දායකත්වයෙන් ඔබගේ කැපකිරීමෙන් මේ නායක මාතෘන්ගේ කැපකිරීම තුළින් වාගේ පන්සල් නිර්මාණය කරලා ඔබට මේ ධර්ම ශිෂ්ත්‍රයක් හදලා දීලා තියෙනවා. අපේ ආමුදුරු ඔබට අනුශාසකත්වයෙන් දක්වනවා. ඒ අනුශාසනයෙන් දක්වන කල්යාණ මිතුරන් හැටියට ජීවත් වෙන අපේ මහා සංඝරත්නයටත් චිරජීවනයේ මැති වේවා. අවසානයේ අමා මා නිවනම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපලෝකේ ආරක්ෂා කරන දෙවියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දීවාභිවෘද්ධිය වඩවා ගනිත්වා. අවසානයේ දෙවියොත් නිවන් දැකීත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන අවසාන වශයෙන් මේ ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දැකීත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා චේතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා